අණුවකට එක පරමාණුවක් තියෙනවා නම් තමන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිටකරන්න සූදානමින් ඉන්න එහෙම පරමාණුවකට පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමැත්තෙන් ඉන්න වෙනත් පරමාණුවකට ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන්න. මෙන්න මේ විදිහට එක පරමාණුවක් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා දුන්නොත් මේ දෙන්නාගේ ඇති වෙනවා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ. ඒ කොහොමද වෙන්නේ කියලා අපි චුට්ටක් කතා කරලා බලමු. ඔන්න දැන් පරමාණුවක් ගත්තාම ඔයාලා දන්නවා පරමාණුක තියෙනවා අංශු වර්ග 3ක්. ඒකෙන් ප්‍රෝටෝන ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඕනෑම පරමාණුක ස්වභාවික තත්ත්වයේ තියෙනකොට මේ ප්‍රෝටෝන සංඛ්‍යාව සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකිනෙකට සමානයි. ඒක නිසා ධන ආරෝපිත අංශු සහ ඍණ ආරෝපිත අංශු දෙවර්ගය එකිනෙකට සමාන ප්‍රමාණ බෙගින් තියෙන නිසා ඕනෑම පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. දැන් මෙතනදි මොකද වෙන්නේ? මේ උදාසීන පරමාණුවකින් එක පරමාණුවක් එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් තවත් පරමාණුවකට දෙනවා. මෙහෙම දෙනකොට මේ ඉවත් වෙලා යන්නේ ඉලෙක්ට්‍රෝන, එහෙම නැත්නම් ඍණ ආරෝපිත අංශු. එතකොට මේ පරමාණුවට මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන පරමාණුවට නිතැතින්ම ධන ආරෝපණයක් ලැබෙනවා. ඒකට හේතුව තමයි ඍණ ආරෝපිත අංශු ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ධන ආරෝපිත අංශු ප්‍රමාණය හැමම තියෙනවා. ඒක නිසා එයාට ධන ආරෝපණයක් ලැබෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් ඔන්න මේ පරමාණුව ධන ආරෝපිත අයනයක් බවට පත් වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එක්කෙනාට මොකද වෙන්නේ බලන්න. එයාගෙත් අර ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානවනේ තිබුණේ. ඒ කියන්නේ එයාගේ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ සංඛ්‍යා එකිනෙකට සමානවයි තිබුණේ. හැබැයි මේ ප්‍රදානය කිරීමෙන් ලබාගත්තු ඉලෙක්ට්‍රෝන නිසා එයාගේ ඍණ ආරෝපිත අංශු ප්‍රමාණය ධන ආරෝපිත අංශු ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. එහෙම ධන ආරෝපිත අංශු ප්‍රමාණයට වඩා ඍණ ආරෝපිත අංශු ප්‍රමාණය වැඩි වෙනකොට එයාගේ ඇති වෙනවා දරුවනේ ස්ථිති විද්‍යුත් ඍණ ආරෝපණය. තේරුණාද? එතකොට ස්ථිති විද්‍යුත් වශයෙන් එයා ඍණ විදිහට ආරෝපණය වෙනවා. එයා ඔන්න දැන් ඍණ ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. දැන් මේ පරමාණු දෙකම අයන බවට පත් වෙලා බලන්න, එකක් ධන ආරෝපිත අයනයක් බවට පත් වුණා, අනෙත් එක ඍණ ආරෝපිත අයනයක් බවට පත් වුණා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ආරෝපණ වර්ග දෙකක් එකිනෙකට ආසන්නයේ තිබුණොත් මේ දෙක අතරේ වෙනස් වර්ගවල ආරෝපණ අතරේ ආකර්ෂණයක් ඇති වෙනවා. මේ ආකර්ෂණය වීම නිසා මේ දෙන්න දැන් ධන ආරෝපිත අයනයක් සහ ඍණ ආරෝපිත අයනයක් තියෙන්නේ මේ දෙන්න අතරේ ආකර්ෂණයක් ඇති වෙලා ඒ දෙන්න අතරේ ඇති වෙනවා බැඳීමක්. මෙන්න මේකට තමයි දරුවනේ අපි කියන්නේ අයනික බන්ධනයක් කියලා. මේ අයනික බන්ධන වලින් සෑදෙන සංයෝගවල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් බලමු අපි මේ ගීතේ මොකද්ද කියන්නේ. පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය ඔබේ දෙනවද මටත් යාළුවේ, දුන්නොත් එසේ අයන වේවිද මෙසේ. අයනිකය සේ අපි බෙඳ අපි ඉලෙක්ට්‍රෝනයක් ඔයාගෙන් ඔයා මට දුන්නොත් ඔයා ඍණාරෝපණයක් ඔයා ධනාරෝපණයක් බවට පත් වෙන, මම ඍණාරෝපණයක් බවට පත් වෙන. ඒක නිසා එතකොට අපි දෙන්න අයන දෙකක් ඍණායනයක් සහ ධනායනයක් බවට පත් වෙන. මේ අයන දෙක අතරේ අපේ එහෙම අයන දෙකක් බවට පත් වුණොත් අපි දෙන්න අයනික බන්ධනයකින් අපි දෙන්න බැඳෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඒ විදිහට අපි අයනික බන්ධනයකින් බැඳුනොත් අපි හදන බන්ධනය බොහොම ශක්තිමත්. මේ අයනික බන්ධනවල ලක්ෂණයක් තමයි හරි ශක්තිමත්. මේගොල්ලෝ ස්වභාවික තත්ත්වය යටතේ, කියන්නේ වායු ගෝලෝෂ්ණත්වයේදී ඝන විදිහටයි තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් අයනික සංයෝග වලට පුළුවන් දැඩි බවෙන් යුක්ත දැලිස් නිර්මාණය කරන්න. මේ ගීතේ කියවෙනවා බැඳුනොත් අපිත් මතු එසේ දැඩි දැලිසක් සැදී මේ ලෙසේ අපි අතරේ දැලිසක් හැදෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ තාපාංකයත් ඉහළමයි, ද්‍රවාංකයත් ඉහළයයි. අපේ එතකොට මේ විදිහට අයනික සංයෝගවල තාපාංකයත් ඉහළයි, ද්‍රවාංකයත් ඉහළයි. ඒ විතරක් නෙවෙයි, මේ අයනික සංයෝගවලට පුළුවන් ජලයේ දියවෙන බොහෝමයක් අයනික සංයෝග ජලයේ දියවෙන. ජලයේ එසේ දිය වේ මෙසේ විද්‍යුතය ගෙන යයි එයින්. මොකක්ද ඒ කියන්නේ? මේ අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ, ඒ කියන්නේ ජලයේ දිය කළ සාදා ගන්න ද්‍රාවණවල හෝ විලීන තත්වයට තේ ද්‍රව බවට පත් කරොත්, ඒ කියන්නේ ජලයේ දිය කරන්නේ නැතුව රත් කරලා ද්‍රව බවට පත් කරොත්, මේ ආකාර දෙක තුලින්ම විද්‍යුතය ගෙන යන්න පුළුවන්. ඒතකොට මේකේ කියවෙන්නේ මේ අයනික බන්ධනවල අයනික බන්ධනයක් හැදෙන්නේ කොහොමද, අයනික බන්ධනවල ලක්ෂණ මොනවද කියන එක මේ ගීතයේ කියවිලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ගීතය පාඩම් කරගත්තොත් මේ ලක්ෂණ ටික මතක තියාගන්න. හොඳයි දරුවනේ, අපි ගීතයේ ඊළඟ කොටසට යමු. සහසංයුජය සේ බැඳී හිඳි මුද එසේ නම් අපේ තාපාංකයත් අඩු නිසා ද්‍රව වායු ලෙස හිඳෙනෙමු කාබන් වලත් සෑදේ දැලිස් දිය මන්ති මිනිරන් වගේ. හොඳයි, මේ ගීතයෙන් කියවෙන්නේ අපේ රසායනික බන්ධන ආකාරවලින් දෙවන ආකාරය වන සහසංයුජ බන්ධන සෑදෙන ආකාරයත්, ඒ සහසංයුජ බන්ධන වලින් බැඳෙන සංයෝගවල ගුණ කිහිපයකුත් ගැන මේ ගීතයෙන් කියවේ. හොඳයි, මොකද්ද මේ සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ? පුතේ සමහර පරමාණු තියෙනවා, ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන පිට කරන්නත් බෑ, වෙනත් කෙනෙකුගෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් බෑ. කියන්නේ අර කලින් අපි කතා කරපු අයනික සංයෝග හැදෙනකොට වගේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම පිට කරන්න බැරි පරමාණු තියෙනවා. එහෙම පරමාණු වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ අවසාන ශක්ති මට්ටමේ, එහෙම නැත්නම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තවත් පරමාණුවක් එක්ක එකට හවුලේ තබා ගැනීමෙන් ඒ දෙන්න අතරේ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් දායක කරනවා, අනිත් පරමාණුවිනුත් ඉලෙක්ට්‍රෝනයක් දායක කරනවා. එතකොට එතන ඉලෙක්ට්‍රෝන දෙකක්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල විදිහට හවුලේ තබාගෙන ඇති කරගන්න බැඳීමට තමයි අපි කියන්නේ සහසංයුජ බන්ධනයක් කියලා. මෙතනදී මේ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන යුගලයම පරමාණු දෙකටම අයිති වෙනවා. ඉතින් මෙහෙම සහසංයුජ බන්ධන හැදුනහම අර අයනික සංයෝග වගේ නෙවෙයි දරුවනේ, සහසංයුජ බන්ධන වලින් සෑදෙන සංයෝග ඒ තරම් ශක්තිමත් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ තාපාංක සහ ද්‍රවාංක පහළ අගයක් ගන්නවා. මේ තාපාංක සහ ද්‍රවාංක පහළ අගයක් ගන්න නිසාම ඒගොල්ලොන් කාමර උෂ්ණත්වයේදී තියෙන්නේ බොහෝ විට ද්‍රව හෝ වායු විදිහට. දැන් අපි කලින් කතා කරා අයනික සංයෝග කාමර උෂ්ණත්වයේදී බොහෝ විට ස්ඵටික රූපී දැලිස් ආකාරයට පවතින, එහෙම නැත්නම් ඝන ආකාරයට පවතින. හැබැයි මේ සහසංයුජ බන්ධන කාමර උෂ්ණත්වයේදී බොහෝ විට පවතින්නේ ද්‍රව හෝ වායු විදිහට. හැබැයි මතක තියාගන්න ඕනේ කාමර උෂ්ණත්වයේදී ඝන විදිහට පවතින සහසංයුජ සංයෝගත් තියෙනවා. ඒ වගේම තමයි සමහර සහසංයුජ සංයෝග තියෙනවා පුතේ, ඒගොල්ලන්ටත් පුළුවන් දැලිස හදන්න. අපි ඉස්සෙල්ලා කතා කරේ අයනික සංයෝග වලින් දැලිස හදනවා කියලානේ. ඒගොල්ලන්ට පුළුවන් අයනික සංයෝග වලට පුළුවන් අයනික දැලිස් හදන්න, දැඩි බවින් වැඩි වෙච්ච අයනික දැලිස් හදන්න පුළුවන් නේ ඒගොල්ලන්ට. හැබැයි ඒ වගේම සහසංයුජ අනුත් තියෙනවා සමහර ඒවා, ඒගොල්ලන්ට පුළුවන් දැලිස් හදන්න. අපි ඒ දැලිස් වලට කියන්නේ පරමාණුක දැලිස කියලා. මේ පරමාණුක දැලිස සාධන මූලද්‍රව්‍යයක් තමයි කාබන් කියලා කියන්නේ. කාබන් වල තියෙනවා මේ පරමාණුක දැලිස ආකාර දෙකක්. ඔගොල්ලෝ දන්නවා දියමන්ති සහ මිනිරන්. මිනිරන් ඒ තරම් ශක්තිමත් නෑ. නමුත් දියමන්ති ඉතාමත්ම ශක්තිමත්. මේ වගේ විශේෂ අවස්ථාවක් තමයි මේ පරමාණුක දැලිස කියලා කියන්නේ. දැන් මේ ගීතෙන් අපි කොහොමද මේ ගැන මේ ඉගෙන ගන්නෙ? දැන් මේක කියනවා සහසංයුජයසේ බැඳි හිඳි මුද එසේනම් අපි සහසංයුජ සංයෝගයක් විතර බැඳුනහම තාපාංකයත් අඩු නිසා ද්‍රව වායු ලෙස හිඳිනෙමු. තාපාංකය අඩු නිසා ද්‍රවයක් ලෙස හෝ වායුවක් ලෙස ඉන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට කාබන් වලත් සෑදේ දැලිස් දියමන්ති මිනිරන් වගේ. ඒතර මේ ගීතයෙන් කියනවා කාබන් වලත් දැලිස තියෙනවා. ඒ තමයි දියමන්ති සහ මිනිරන්. ඒවා සහසංයුජ දැලිස් නැත්නම් පරමාණුක දැලිස්. එතකොට මේ ගීතෙන් සහසංයුජ බන්ධන ගැනත් ඒ විදිහට අපි කතා කරලා තියෙනවා. හොඳයි. දැන් අපි සහසංයුජ සංයෝග සහ අයනික බන්ධන කියන බන්ධනාකාර දෙක ගැනම කතා කරා. සහසංයුජ බන්ධන සහ අයනික බන්ධන කියන බන්ධනාකාර දෙක ගැනම අපි කතා කරලා ඉවරයි. දැන් අපි බලමු මේ සහසංයුජ සංයෝගවල තියෙන තවත් සුවිශේෂී ගුණයක් වන ද්‍රවීයතාවය ගැන. මේ ද්‍රවීයතාවය ගැන කතා කරන්න කලින් දරුවනේ ඔයාලා දැනගන්න ඕනේ විද්‍යුත් ඍණතාවය කියන සංකල්පය ගැන. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මොකද්ද? දරුවනේ මේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ සහසංයුජව බැඳී ඇති සංයෝගයක පවතින හවුල් ඉලෙක්ට්‍රෝන සඳහා යම් මූලද්‍රව්‍ය පරමාණුවක් දක්වන කැමැත්ත. සහසංයුජව බැඳී ඇති සංයෝගයක පවතින හවුල් ඉලෙක්ට්‍රෝන සඳහා යම් මූලද්‍රව්‍ය පරමාණුවක් දක්වන කැමැත්ත නැත්නම් ආකර්ෂණය. ඒ කියන්නේ දැන් සහසංයුජව බැඳලා තියෙන සංයෝගයක මේ පරමාණු දෙක අතරේ තියෙනවා හවුලේ තබාගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන යුගල. මේ යුගල කෙරෙහි මේ බන්ධණයට සහභාගී වෙලා ඉන්න පරමාණු දෙකෙන් යම් කෙනෙක් වැඩිපුර කැමැත්තක් දක්වනවා නම් ඒක තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමාගේ දෙසට ඇද ගැනීමට දක්වන කැමැත්ත තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. විවිධ පරමාණුවල තියෙන භෞතික සහ රසායනික වෙනස්කම් නිසා දරුවනේ විවිධ මූලද්‍රව්‍ය පරමාණු සඳහා විවිධ විද්‍යුත් ඍණතාවයන් පවතින. එතකොට පරමාණුවල විද්‍යුත් ඍණතාවයන් විවිධ වෙනවා. ඒ වගේ භෞතික ඒ පරමාණුවල තියෙන භෞතික වෙනස්කම් නිසා යම් කිසි සහසංයුජ සංයෝගයක පවතින පරමාණු අතර තියෙන මේ විද්‍යුත් ඍණතා වෙනස නිසා එහි බන්ධණයට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇදගැනීමේ හැකියාව වෙනස් වෙනවා. ඒ කියන්නේ සහසංයුජ බන්ධනයක පවතින මේ පරමාණුවල තියෙන විද්‍යුත් ඍණතා වෙනස නිසා විද්‍යුත් ඍණතාගයන් එකිනෙකට වෙනස් කියලා මම කියවනේ කලින්. දැන් මේ පරමාණුවල මේ වෙනස නිසා බන්ධනයට සහභාගී වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන තමාගේ පැත්තට ඇද ගැනීමට තියෙන හැකියාව වෙනස්. සමහර පරමාණුවලට ඉහළ විද්‍යුත් ඍණතාගයන් පවතින බැවින් ඒ වගේ පරමාණුවලට තමා දෙසට ඇදගත හැකි ඉලෙක්ට්‍රෝන වලාව විශාලයි. සමහර පරමාණුවල විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ නිසා එයාලට පුළුවන් වැඩිපුර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගන්න. ඒ වගේම තවත් සමහර පරමාණුවල විද්‍යුත් ඍණතාවය පහළයි. ඒක නිසා එයාලට ඇදගන්න පුළුවන් තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලාව කුඩයි. දැන් පුතේ මේ විදිහට විද්‍යුත් ඍණතාවය අසමාන වෙන පරමාණු දෙකක්. විද්‍යුත් ඍණතාවය අසමාන වෙන පරමාණු දෙකක්. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුවක් සහ විද්‍යුත් ඍණතාවය අඩු පරමාණුවක් එකිනෙකට සහසංයුජව බැඳුනොත් මොකද වෙන්නේ? ඒ බන්ධනයේ සහසංයුජ බන්ධනයේ අර අපි කියපු හවුල් ඉලෙක්ට්‍රෝන යුගල විද්‍යුත් ඍණතාවයේ ඉහළ පරමාණුව දෙසට වැඩිපුර ආකර්ෂණය වෙනවා. හවුලේ තියාගෙන ඉන්න බන්ධනයට සහභාගී වෙච්ච බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල විද්‍යුත් ඍණතාවයේ ඉහළ පරමාණුව පැත්තට වැඩිපුර ආකර්ෂණය වෙන. හැබැයි මතක තියාගන්න ඕනේ පුතේ, මෙහිදී ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිදුවන්නේ නැහැ, ආකර්ෂණයක් පමණයි සිදුවෙන්නේ. ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් කිසි විටකවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත අංශු නිසා දරුවනේ ඒ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ආකර්ෂණය කරගන්න පරමාණුවට කුඩා ඍණ ආරෝපණයකුත් අනෙක් පරමාණුවට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා. මෙන්න මේ විදිහට ආරෝපණ ලැබීම තමයි අපි ද්‍රවීයතාවය කියලා හඳුන්වන්නේ. තේරුණාද දැන්? විද්‍යුත් ඍණතාවයේ වෙනස් නිසා ඉලෙක්ට්‍රෝන වලාව වැඩිපුර ආකර්ෂණය කරගන්න පරමාණුවට කුඩා ඍණ අගයකුත් අනිත් පරමාණුවට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා. මෙන්න මේ විදිහට ආරෝපණය වීම තමයි අපි ද්‍රවීයතාවය කියලා කියන්නේ. බලන්න මේ ගීතය.
විද්‍යුත් ඍණතාවයෙන් අසමාන දෙදෙනෙකු වෙතොත් ඉන්නෙක් අයෙක් රහසිනුත් ඉලෙක්ට්‍රෝන ඇදගයේ සෙමෙන් ධන හාරින ආරෝපන ද්‍රවීයතාවය දෙයි.
මේ ගීතයෙන් අපිට පුළුවන් මේ විද්‍යුත් ඍණතාවය සහ ද්‍රවීයතාවය කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. බලන්න මේක දිහා. විද්‍යුත් ඍණතාවයෙන් අසමාන දෙදෙනෙකු වෙතොත්, විද්‍යුත් ඍණතාවයේ එකිනෙකට වෙනස් වෙන දෙන්නෙක් ඉන්නවා නම්, පරමාණු දෙකක් තියෙනවා නම්, ඉන් එක් අයෙක් රහසිනුත් ඉලෙක්ට්‍රෝන ඇදගයි සෙමෙන්, ඒ එක්කෙනෙකුට පුළුවන් හිමින් සැරේ ඉලෙක්ට්‍රෝන ටිකක් තමන්ගේ දිශාවට වැඩිපුර ආකර්ෂණය කරගන්න. ධනහාරින ආරෝපණ ද්‍රවීයතාවයේදී බලන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ආරෝපණය කරගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන ආරෝපණය කරගන්න ආකර්ෂණය කරගන්න පරමාණුවට ඍණ ආරෝපණයකුත් ඉලෙක්ට්‍රෝන අනිත් බන්ධනයේ අනිත් පරමාණුවට ධන ආරෝපණයකුත් ලැබෙනවා. ඒකට අපි කියනවා ද්‍රවීයතාවය කියලා. ඉතින් දරුවනේ, මම අර කලින් කියපු විදිහට මේ පරමාණුවල විද්‍යුත් ඍණතාවය එකිනෙකට වෙනස්. සමහර පරමාණුවල ඉහළ විද්‍යුත් ඍණතාවයක් තියෙන අතර තවත් සමහර පරමාණුවලට පහළ විද්‍යුත් ඍණතාවයක් තියෙන. සමහර පරමාණුවලට ඉහළ විද්‍යුත් ඍණතාවයක් තියෙන, තවත් සමහර පරමාණුවලට පහළ විද්‍යුත් ඍණතාවයක් තියෙන. කොහොම වුණත් මෙහෙම විද්‍යුත් ඍණතාවය එකිනෙකට අසමාන පරමාණු දෙකක්, ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයේ ඉහළ පරමාණුවක් සමග විද්‍යුත් ඍණතාවයේ පහළ පරමාණුවක් සහසංයුජව බැඳුනොත් අර කලින් කිව්ව විදිහට ඒ විද්‍යුත් ඍණතාවයේ ඉහළ පරමාණුව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට වැඩිපුර ආකර්ෂණය කරගන්නවා. විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ පරමාණුව බන්ධනයට සහභාගී වෙලා තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට වැඩිපුර ආකර්ෂණය කරගන්න. අන්න එතකොට ඒ පරමාණු දෙකට, දැන් මේ බන්ධනෙට සහභාගී වෙලා තියෙන පරමාණු දෙකට ධන ආරෝපණයක් සහ ඍණ ආරෝපණයක් ලැබෙනවා. ඒ නිසා මේ සංයෝගය ද්‍රවීය සහසංයුජ සංයෝගයක් බවට පත් වෙනවා. එතකොට මේ විද්‍යුත් ඍණතාවයේ අසමාන පරමාණු දෙකක් එකට එකතු වෙලා සහසංයුජ බන්ධනයක් හැදුවොත් අන්න අර මං කියපු විදිහට ඒක ඉලෙක්ට්‍රෝන එක පරමාණුවක් දිශාවට වැඩිපුර ආකර්ෂණය වෙන නිසා ඒකට ධන සහ ඍණ ආරෝපණ ලැබිලා ඒක ද්‍රවීය සහසංයුජ සංයෝගයක් බවට පත් වෙනවා. හැබැයි ඒ වගේමයි විද්‍යුත් ඍණතාවයේ එකිනෙකට සමාන පරමාණු දෙකක් සහසංයුජව බැඳුනොත් මොකද වෙන්නේ? එතකොට මේ වගේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විද්‍යුත් ඍණතාවයේ දෙන්නාගේ එක හා සමානයි නම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. එතකොට බන්ධනයට සහභාගී වෙන පරමාණුවල වටා තියෙන ඉලෙක්ට්‍රෝන වලාව සමාකාරව පැතිරිලා යනවා. ඒ නිසා බන්ධන පරමාණුවල ද්‍රවීයතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ ඒ වගේ සංයෝගවලට නිර්ද්‍රවීය සහ සංයුජ සංයෝග කියලා කියන. දැන් බලන්න මේ විද්‍යුත් ඍණතාවය නිසා විද්‍යුත් ඍණතාවය කියන සංකල්පය නිසා සිද්ධ වෙච්ච දෙයක් සහ සංයුජ බන්ධන වර්ග දෙකකට බෙදුණා. ඒ සහ සංයුජ බන්ධන වර්ග දෙකකට බෙදුණා ඒ තමයි ද්‍රවීය සහ සංයුජ සංයෝග සහ නිර්ද්‍රවීය සහ සංයුජ සංයෝග. මේ ද්‍රවීය සහ සංයුජ සංයෝග වලට උදාහරණ කීපයක් අපි බැලුවොත් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් පරමාණුව ගත්තොත් එහෙම හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සංයෝගය ගත්තොත් එහෙම ඒක හැදිලා තියෙන හයිඩ්‍රජන් පරමාණු වලිනුත් ෆ්ලෝරින් පරමාණු වලිනුත්. එතකොට මේකෙදි ෆ්ලෝරයිඩ් පරමාණුව ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට වැඩිපුර ආකර්ෂණය කරගන්න නිසා යාට ඍණ ආරෝපණයක් ලැබෙනවා. හයිඩ්‍රජන් පරමාණුවට ලැබෙන්නේ ධන ආරෝපණයක්. ඒක නිසා හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් පරමාණුව සමාවෙන්න හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සහ සංයුජ සංයෝගය ද්‍රවීය සහ සංයුජ සංයෝගයක් බවට පත් වෙනවා. ඒ වගේම
දුවේ පුතේ අපි ඔබව දැනුවත් කළේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයක් විද්‍යාව විෂය පිළිබඳව ඔබව දැනුවත් කළේ මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලයේ නුයාමා